ගරු මොහන් පීද සිල්වා ඔබට විනාඩි 7ක කාලයක් තියෙනවා.
බුධිමට ස්තුතිවන්ත වෙනවා සභාපතිතුමනි. ඉතාම වැදගත් කාලීනව වැදගත් කාරණයක් මේ ගරු සභාවේ සාකච්ඡා වෙනවා. එක පැත්තෙන් අපි ස්තුතිවන්ත වෙනවා විපක්ෂයට අද මේ කාරණය මේ ගරු සභාවේ මතුකිරීම සම්බන්ධයෙන්. ඒ වගේ අනිත් පැත්තෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා, ඇයි ආණ්ඩු පක්ෂය මේ අභියෝගය බාර දෙද්දිත් විපක්ෂය මෙච්චර කල්ගත්ත කියන කාරණය කාරණය සාකච්ඡාවට බඳු කරන්න. එතකොට දැන් මේ ගරු සෞඛ්‍ය ඇමතුමාට ඉදිරිපත් කරපු විශ්වාසමං යෝජනාව ගැන අදහස් ගන්නව කතා කරා. මෙතනදී අපිට හැඟිය ගිය කාරණේ තමයි විපක්ෂය සමස්තයක් කරට උත්සාහ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා පමණක් නෙවෙයි, මුළු රජයම ඉලක්ක කරගෙන මුළු රටම අගාධයට අරගෙන යන තත්ත්වයක් පෙන්වන්න තමයි උත්සාහ කරේ. මම මෙතනදී කියන්න ඕන පැහැදිලිවම කාරණයක්, දැන් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරද්දී අපි දන්නවගරු සභාපතිතුමනි අපිට විශාල ප්‍රශ්නයක් තුන පහුගිය කාලේ. දැන් කොවිඩ් එකත් එක්ක අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ කඩාගෙන වැටීමත් එක්ක රටේ සම්පූර්ණ ආර්ථිකය බිඳ වැටුණා. මේක සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපෑවා. හැබැයි ඒ මොන තත්ත්වයන් යටතේ වුණත් අද වෙනකොට ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා කලින්ට වැඩිය යම් මුදල් ප්‍රමාණයක් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කරන්න. දැන් උදාහරණයක් කරලා කිව්වොත් දැන් 2003 ජනවාරි මාසේ ඉඳලා අප්‍රේල් මාස 4 දක්වා වියදම දැන් ඒ ගිය අවුරුදු 2022 ජනවාරි මාසේ අප්‍රේල් මාසේ දක්වා වියදමට වැඩිය මිලියන 123,661 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ තරම් මුදලක් 129.1% මුදලක් අපි වැඩිපුර ලබා දීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ කියන කාරණා පිළිබඳව දේවතාවක් හිතලා කතා කරන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ. ඉතින් දැන් මෙතනදි මේ සෞඛ්‍ය අමාත්‍යතුමාට ඉදිරිපත් කරපු විශ්වාසමංග යෝජනාවේ තියෙන එක චෝදනාවක් තමයි මේ කනගාටුදායක සිදුවීම් බොහොමයක් ප්‍රමිතියෙන් තොරව බාල ඖෂධ භාවිතයෙන් සිදුවන මරණහානතුරු බව විද්වතුන් මතයකි. ඉතින් ඇත්තටම අපි ඇත්තටම රජයක් හැටියට සහ ජනතා නියෝජිත හැටියට අපි ඒ සිදුවෙච්ච කාරණා පිළිබඳව ඇත්තටම කනගාටු වෙනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි කවුද මේ විද්වතුන්ගේ මතය කියලා කියන්නේ. දැන් අපිට පේන සමහරක් වෙලාවට මේ සෞඛ්‍ය ශේෂ්ඨ ඉන්න වෘත්තීය සමිතිවල නායකයෝ ඇවිල්ලා මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ විවිධ මත පළ කරනවා. ඉතින් මං හිතන්නේ අපි මේවට ලඟු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්නවා මෙතන, ලේකම්තුමා ඇති. අපි ඉල්ලීමක් කරන කරුණාකර පැහැදිලි පරීක්ෂණයක් මේවට අවශ්‍යයි. දැන් මේ සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. හැබැයි විද්වත් කමිටුව තාම විද්වත් කමිටුවේ මතය සම්පූර්ණයෙන් ජනතාවට දීලා නැහැ. ඉතින් අපි කියන්නේ කරුණා කරලා මේක ඇත්ත தත්ත්වය මේ රටේ ජනතාවට කියන්න. කොතනද මේකේ වැරද්ද තියෙන්නේ? එහෙම නැතුව මේක දරු ඇමතුමා විතරක් මේකේ ඇඟේ මඩ ගා ගන්න ඕනේ නැහැ. කවුරු හරි හොරකම් කරලා තියෙනවා නම්, කවුරු හරි වංචා කරලා තියෙනවා නම්, බාල බේත් ගන්නලා තියෙනවා නම් මේක ජනතා නියෝජිතය හැටියට අපි මේක වාගිය බාර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කරුණා කරලා මේ කමිටුවල වාර්තාවල් සම්පූර්ණයෙන්ම ජනගත කරන්න කියන ඉල්ලුව අපි කරනවා. ඒ වගේම මේ දැන් මෙතන අපේ හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යම කතා කරා. දැන් නමුත් මෙතනදී අපි කියන්න ඕනේ දැන් මේ අක්ෂිරෝහල් වලදී යම් ප්‍රශ්න ගණනාවක් වුණා. දැන් නුවරඑළිය මාරෝහලේ සහ කොළඹ මාරෝහලේ අක්ෂිරෝගීන් ලබා දීපු අක්ෂිධීරයන් යම් ගැටලු මතුවලා තියෙනවා. හැබැයි ගරු සභාපතිතුමිය දැන් මේ අක්ෂිධීරය අවුරුදු 8ක් තිස්සේ මේ රටේ පාවිච්චි කරපු එකක්. එතකොට රෝහල් 60ක මේක බෙදා හැරලා තියෙනවා. නමුත් මේක නුවරඑළිය රෝහලේ සහ කොළඹ රෝහලේ විතරයි මේක වෙලා තියෙන්නේ. එතකොට ඇයි මෙහෙම වුණේ කියන කාරණේ පිළිබඳව අපි සුවවැලීමක් කරන්න ඕනේ. ඒ වගේම අපි දැක්ක පේරාදීන් රෝහලේ මරණ ගණනාවක් වුණා. තරුණ කාන්තාවක් මිය ගියා, තවත් කාන්තාවක් මිය ගියා. ඉතින් මේ සම්බන්ධයෙන් පරීක්ෂාවන් කළා. මේ මරණ වෙන්න හේතුව මොකක්ද කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. එහෙම නැත්නම් වෘත්තීය සමිති නායකෙක් ඇවිල්ලා මේ කාරණා කිව්වට ඒක අපිට පිළිගන්න බෑ කියන එක තමයි අපි මේ කරු ස්වභාවය කියන්නේ. ඒ වගේම අනික් කාරණේ දැන් මේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගැන
ගරු මාධ්‍යතුමා තව විනාඩි 2යි
බොහෝ දේවල් කතා කරනවා. ඉතින් ඇත්තටම මේ පිළිබඳව අපිටත් පැහැදිලි වැටහීමක් නැහැ, පැහැදිලිතාවයක් නැහැ. දැන් අද පත්‍රෙත් තියෙනවා දැන් මේ අද මව්‍ය පත්‍රයේ තියෙන ඖෂධ නියාමන අධිකාර සම්බන්ධ මහාචාර්යවරුගේ ඖෂධ ලියාපදිංචියේ අනිසි බලපෑමක් කි. මම මේක සභාගත කරන, හැන්සත්ගත කරන. ඒ නිසා අපි ගරු ඇමතුමාට කියන කරුණා කළා මේවා පිළිබඳ හොයා බැලීමක් කරන්න. අපි ස්තුතිවන්ත වෙන එතුමට. දැන් අපි දන්න ඖෂධ නියාමන අධිකාරිය 2015 මේ තත්ත්වය පත් කරේ බොහොම බලාපොරොත්තු ගන්නාවක් ඇතුව. නමුත් මේකට මේ ආයතනට ගියාම අවුරුදු ගණන් ඉන්නේ උනා මිනිස්සු ඖෂධ ලියාපදිංචි කරන්න. දැන් මේ තත්ත්වය වෙනස් කරන්න ගරු ඇමතුමා යම් යම් නිලධාරීන් මාරු කරා. නමුත් තාමත් මේ තත්ත්වය තියෙනවා නම් මං හිතන්නේ අපිට අපි හැම දෙනාටම ඒකේ අනර්ථකාරී තත්ත්වයන්ට මූණ පාන්න වෙනවා කියන කාරණා අපි කියන්න ඕන. ඉතින් මම මට ලැබී ඇති කාලේ අඩු නිසා මම විශේෂයෙන්ම මේ කරුණු මොනවා වුණත් ගරු සභාපතිතුමනි අද මං හිතන්නේ මේ සෞඛ්‍යශේෂර තියෙන බරපතල ප්‍රශ්නේ තමයි අපේ සෞඛ්‍යශේෂයේ බුද්ධි ගලන්නේ. අද විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍ය නිලධාරීන්, ඒ වගේම දන්ත වෛද්‍ය ශල්‍යධාරී, වෛද්‍ය සේවාවට සම්බන්ධ අනිත් වෘත්තීන් වල සම්බන්ධ උදවිය බොහෝ දෙනෙක් අද විදේශගත වෙනවා. එහෙම ඒ අය සමහරක් වෙලාවට පැදුරටත් නොකිය තමයි මේ රටෙන් පැනලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ තත්ත්වය වෙනස් කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. මේකට සමහරක් අය විවිධ කාරණාගෙන දැන් අද පත්‍රයේ තියෙනවා පොළොන්නරුව මාරවලේ දොස්තරල අටක් රට ගිහිල්ලා ඉදී. එතකොට මේකට හේතු වශයෙන් දක්වන්නේ වැඩු ප්‍රමාණ නොවීම, ලැබෙන වැඩුමින් අධික ලෙස බදු අය කිරීම, ඒ වගේ කාරණා. ඉතින් ඇත්තටම අපි කියන්න ඕනේ දැන් මේ රටේ මිනිස්සුන්ගේ බදු වලින් ඉගෙන ගන්න දොස්තර මහත්වරු මේ කාරණේ මට කිව්වොත් වෛද්‍යවරයෙක් මේ ඒ අය තමන්ගේ වෘත්තිය ගැන ලැජ්ජ වෙනවයි කියලා. මොකද මේ රටේ මිනිස්සුන්ගේ බදු වලින් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න වෙලා තියෙනවා මේ රටේ වෛද්‍යවරයෙක්.
හැබැයි
එහෙම වෛද්‍යවරු පැදුරට නොකිය මේ රටේ මිනිස්සු අමාරු වෙච්ච වෙලාවක රටෙන් පැනලා යනවා නම් කාටද සභාපතිතුමේ මේ දුක කියන්නේ අපි? ඉතින් ඒ වගේ ඒ නිසා මම හිතන්නේ මේ කාරණා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යතුමාට විතරක් දොස් කියලා වැඩක් නැහැ. ඒ නිසා අපි සමස්සක් හැටියට අපි මේ තත්ත්වයට මූණ දෙන්න ඕනේ. ඒ නිසා මම විපක්ෂණුත් ඉල්ලීමක් කරලා දැන් මේ ඉන්න කවුරුවක්වත් මම හිතන්නේ ආණ්ඩු ඉස්තාල කියලා බෙහෙත් ගන්න නැහැ. ඒ නිසා මේ අනියත බියක් මිනිස්සු තුළ ඇති කරන්න එපා කියන ඉල්ලීම අපි කරා. බොහොම ස්තුතියි.
ගෝමින් ස්තුති ගරු ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 6ක කාලයක් තියෙනවා.
විනාඩි 7ක් කියලා කිව්වේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තුමියනි, අද 3 වෙනි දවසටත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයේ යෝජනාවේ විවාදය පැවත් වෙනවා. අපි දින 3ක් මේ පාර්ලිමේන්තුවේ මහජන ධනය වියදම් කරමින් මේ කරන විවාදය පළදරන්න නම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අද අපේ සෞඛ්‍ය පද්ධතිය අපිට බොහොම ඉතිහාසයේ නම් බොහොම බල සම්පන්න සෞඛ්‍ය පද්ධතියක් තිබ්බා. අපිට කිලෝමීටර් 5ක් යනකොට රෝහලක් මුණගැහෙනවා, සෞඛ්‍ය මධ්‍යස්ථානයක් මුණගැහෙනවා. ඒ රෝහලකට සෞඛ්‍ය මධ්‍යස්ථානයකට රෝගී භාවයෙන් යන රෝගියෙක්ගේ හැඳුනුම් පතවත් බලන්නේ නැතුව බෙහෙත් කරන සෞඛ්‍ය පද්ධතියක් අපිට තියෙනවා. ලෝකේ බොහෝ රටවල් වලට නැති ඒ සෞඛ්‍ය පද්ධතිය තමයි අද බලවත් ඔත්පල වීමකට ඛේදවාචකයට ඇද වැටලා තිබෙන්නේ. ඒකේ නූතන වග උත්තරකරුවා ගෑලිය රමුක්වැල්ල වෙන්න පුළුවන්. ඔහුට විරුද්ධ විශ්වාසභංගයක් ඇවිදilla තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා කෙහෙලිය රමුක්වැල්ල අමාත්‍යවරයා පන්නා දැමීමෙන් පමණක් මේ සෞඛ්‍ය පද්ධතියේ තිබෙන බරපතල ඔත්පල වීමට ඒ ඔත්පල වීමෙන් සෞඛ්‍ය පද්ධතිය ගලවන්න බෑ කියලා අපි විශ්වාස කරනවා. ඒ මිත්‍යාවේ අපි නැහැ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි කාටත් මේ 225 දෙනාටම බරපතල වගකීමක් තියෙනවා. ලෝකයේ විශිෂ්ට සෞඛ්‍ය පද්ධතියක් වන මේ සෞඛ්‍ය පද්ධතිය අපේ අනාගත පරම්පරාවට මේක ජාතික උරුමයක්. මේ ජාතික උරුමය රැකදීම වෙනුවෙන් වන මහා අනුලංගනීය පැහැරහැරිය නොහැකි වගකීමක් අපිට තියෙනවා. මම විශ්වාස කරනවා අපි කවුරුත් ඒක ඉටු කරන්න ඕනේ. ඒ නිසා මේ අද සිදුවෙමින් පවතින දේ අද බෙහෙත් ගන්නෙ නෑ මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. ඔබතුමිය දන්නවා ඇති අද අපේ මිනිස්සුන්ට බෙහෙත් ගන්න විදියක් නෑ. බෙහෙත් මිල 100කින් නෙමෙයි 500කින් 600කින් වැඩි වෙලා දවසක් කර දවසක් බෙහෙත් බොන්නේ, වේලක් කර වේලක් බෙහෙත් බොන්නේ. ඒ වගේම දවසක් කර දවසක් බොන බෙහෙතත් බාල බෙහෙතක් බවට පත් වෙලා. අපි දන්නේ මාධ්‍ය වාර්තා කරනවා 160 දෙනෙක් 116 දෙනෙක් පසුගිය මාස 6ක කාලය තුල රෝහල් පද්ධතියට ගිහිල්ලා බෙහෙත් ගන්න ගියාම මෝචරියට ගියා කියලා මාධ්‍ය වාර්තා කරනවා. එතකොට මේ විදිය තත්වයකට මේ සෞඛ්‍ය පද්ධතිය ඇදවැටුනේ කොහමද? මේක එකපාරට කරමින් වෙච්ච දෙයක් නෙමෙයි. එයින කෙහෙලිය රමුක්වැල්ල මේකේ වග උත්තර කාර්යය නම් දඬුවම් කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යවරයාට. හැබැයි අද අපි මේ වග උත්තර කරුවට දඬුවම් කරනකොට මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්නත් ඕනේ. මිනිමරුවට විතරක් නෙමෙයි දඬුවම් කරන්න ඕනේ, පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්නත්. ක්‍රියාදාම විගණනයක් කරන්න ඕනේ. මේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාදාම විගණනයක් කරන්න ඕනේ කරලා ඖෂධ මිලදී ගැනීම හරහා හදිසි මිලදී ගැනීම හරහා ඖෂධ මිලදී ගත්තු ඒ බාල වර්ගයේ ඖෂධ වැඩි මිලට මිලදී අරගෙන අපේ ජනයාට බෙදා හරින කම්පැනි වේ නම් මේව හෙළිදරව් කරන්න ඕනේ, නීත්‍යානුකූල පියවර ගන්න ඕනේ. එවගත්තු නිලධාරීන්ට, එවගත්තු දේශපාලකයන්ට විරුද්ධව වහම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. පළමුව ඒවා හෙළිදරව් කරන්න ඕනේ. මේ විගණනය ප්‍රොසෙස් ඔඩිට් එකක් ක්‍රියාදාම විගණනයක් කළ යුතුයි. දෙක, මම කැලිය රමුකල් අමතුමාට යෝජනා කරනවා NMR පන්තර සංශෝධනය කළ තියෙනවා. මේ රටේ විද්වත් පිරිසක් එකතු වෙලා NMR සංශෝධන පනත දැන් නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒකේ තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, සේනක බිබිල මානව හිතවාදී මහාචාර්ය සේනක බිබිල කරන ලදේ මහා සෞඛ්‍ය ප්‍රතිසංස්කරණයේ ඒ පනත ඇතුළත් කරලා තියෙනවා. අපි දන්න තරමින් වහා මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න සේවක අර්ථසාධක අරමුදල ගැලසින්න පනත් ගේනවනම්, ගංජා මේ නීතිගත කරන්න පනත් ගේනවනම්, ඇයි NMR පනත සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න බැරි? ඒක ගේන්න අද වෛද්‍යවරු බෙහෙත් ලියන්නේ කුරුමිණියක් අඬුව අකුරු වලින්. වෛද්‍යවරයා ලියන බෙහෙත රෝගියා දැනගැනීමේ මූලික අයිතියක් තියෙනවා, අපිට තේරෙන්නේ නැහැ. ලියන බෙහෙත් සේනක බිබිලේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ තිබුණා. වෛද්‍යවරයා බෙහෙත් ලිවිය යුත්තේ ඖෂධීය නාමයෙන් කියලා, ට්‍රේඩ් නේම් එකෙන් නෙමෙයි ඩ්‍රග් නේම් එකෙන්. අද එහෙම ලියන්නේ නැහැ. ඒ අපිට ආරංචි විදියට ඒ පනත් කැඩුම්පතේ තියෙනවා, සංශෝධන පනත් කැඩුම්පතේ. ඒ නිසා ඒ පනත ගේන්න කියලා ඉල්ලන ගමන් අවසාන වශයෙන් මම කියනවා, මේ ගරු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි කාටත් මේ සෞඛ්‍ය පද්ධතිය ගරාවැටීම නවත්තලා මේ අපේ ඓතිහාසික සෞඛ්‍ය පද්ධතිය, මේ ජාතික උරුමයක් වෙච්ච සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් වන ස්වාබැලීම් කළ නිර්දේශ ඉදිරිපත් කරන්න පූර්ණ බලය සහිත තේරීම් කාරක සභාවක් පත් කරන්න. ඒ තේරීම් කාරක සභාවට මේ දෙපැත්තම ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ඉන්නවා. හර්ද සාක්ෂියක් තියෙන මන්ත්‍රීවරු, හර්ද සාක්ෂියක් තියෙන මන්ත්‍රීවරු, මහජනයාතක හර්දමය වශයෙන් බැඳීමක් තියෙන මන්ත්‍රීවරු, ආගමේ මන්ත්‍රීවරුන්ගෙන් ඒ තේරීම් කාරක සභාව පත් කරලා මේ සෞඛ්‍ය පද්ධතිය 977 ඉනං ඇදගෙන වැටිලා අද වෙනකොට මිනිස්සු රජයේ රෝහලකට යනකොට මැරෙන තත්ත්වයට පත් වෙලා තිබෙන මේ ගරා වැටීම පිළිබඳ සොයලා නිර්දේශ ඉදිරිපත් කළා. මේ අපේ ජාතික උරුමයක් වෙච්ච මේ සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමු කියලා යෝජනා කරමින්, එසේ කළොත් දින තුනක මහජන මුදලට සාධාරණයක් ඉෂ්ට වෙන බව අවබෝධාරණය කරමින් ඔබතුමියට ස්තුතිවන්ත වෙමින් මම නතරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුති ගරු සුමිත් උදුකුඹර මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම අද දින සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අනුව විපක්ෂයේ කරුණු ගණනාවක් අනාවරණය කිඹුලා තිබුණා. ඒකින් විශේෂත්වයක් ගන්නවා ඖෂධ හිඟකම සහ බාල ඖෂධ ආනයනය කිරීම. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ බාල ඖෂධ ආනයනය සහ ඖෂධ හිඟකම ඉතිහාසෙ ඉඳන්ම අපේ පුවත්පත්වල තියෙන සිරස්තල, ප්‍රධාන සිරස්තල. මේක සෞඛ්‍ය අමාත්‍යවරු ගණනාවක් ඒ අමාත්‍ය දුර දරන කාලේ ඉඳන් තියෙන මාතෘකාවක්. හැබැයි මේ පෞසුගිය කාලසීමාව තුළ සැබෑවටම ඖෂධ හිඟකමක් එවැනි තත්ත්වයක් ඇති වෙනවා අපි දැක්කා. මේකට ප්‍රධානම හේතුව තමයි ලෝක කොවිඩ් වසංගත තත්ත්වය. ඒ ලෝක කොවිඩ් වසංගත තත්ත්වයත් සමග අපේ රටට ඖෂධ පමණක් නොව ඉන්ධන, ගෑස්, විදුලිය සපය ගන්න අපට ඩොලර් හිඟකමක් ඇති වුණා. ඒ වගේම අපට ඖෂධ ගෙන්න ගන්න බටහිර රාජ්‍යවලින් ලබා ගන්න ඩොලර් තිබුණේ නැහැ. අපිට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක හරහා තමයි මේ ඖෂධ ආනයන ගන්න සිද්ධ වුණේ. මේ ආනයන සිදු කිරීම තුලින් අපේ රටේ තිබෙන ඖෂධ මාෆියාව උරණ වුණා. මේ වැඩසටහනත් එක්ක එයාට ලැබෙන්න තියෙන ආදායම් සියල්ල අහිමි වෙද්දී උරණ වෙලා තමයි මේ වෘත්තීය සමිති නායකයින්, ඒ වගේම සමාජ මාධ්‍ය, අනිකුත් මාධ්‍ය පාවිච්චි කරමින් ඒවට මුදල් යොදවල මේ රටේ මහා භීතියක් ඇති කරා. ඒක ඒ අවස්ථාවේ මේ විපක්ෂයත් ඉතාම කුහකපටු දේශපාලන ක්‍රියාත්මක කරමින් ගම්වලට ගිහින් කේලිය රමුකල් ඇමතුමාට විරුද්ධව මතයක් හදන්න උත්සාහ කරමින් අස්සන් අරගෙන අද මේ විශ්වාස වංගය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මූලාසනයේ මන්ත්‍රීතුමිය මේක නොවේයි විය යුත්තේ. සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ මේ රට ආනයනය කරන්නේ නැහැ. ඖෂධ ආනයනය කරන්න වෙනම පිරිවිත හදන කමිටු තියෙනවා, තාක්ෂණික කමිටු තියෙනවා, ප්‍රසම්පාදන කමිටු තියෙනවා. මේවා කරන්නේ රාජ්‍ය නිලධාරීන්. අද මේ විශ්වාස භංගය ගෙනල්ලා මෙතුමව අයින් කරා කියලා මේ සෞඛ්‍ය ශේෂ්ඨ ගැටළු බස්ස විසඳනවද? නැහැ. අවුරුදු ගණනාවක් ඉන්න එකම නිලධාරීන් මේ කමිටු වල සහ මේ අනිකුත් ආයතන වල. සෞඛ්‍ය අමාත්‍යවරු හැබැයි 4-5 දිනක් මාරු වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිටියා, නිමල් සිරිපාල මහත්තයා හිටියා, කේලිය රමුකැල්ල මහත්තයා, පවිත්‍රා දේවි වන්‍යාරති මැතිතුමිය, සෞඛ්‍ය ඇමතිවරු ගණනාවක්. හැබැයි මේ නිලධාරිනුත් මේවට වග කියන්න ඕන කියන එක අපි මේ සභාවේදී මතක් කරන්න ඕන. ඒ වගේම අපේ රටේ රෝහල්වල වෛද්‍යවරු හෙදියෝ මේ මිනිස්සුන්ගේ ජීවිතවලට බොහොම ආදරෙන්, රෝහල්වල ලෙඩෙක් ගියොත් බොහොම ආදරෙන් වැළඳගෙන පුළුවන් ඉක්මනින් ප්‍රතිකාර දීලා ඉවරලා රෝගියාව ජීවිතේ බේර ගන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ උත්තරීතර මහසභාවේදී අපි පක්ෂ පාටවලට බෙදෙන්නේ නැතුව මේ විශ්වාස භංග අවස්ථාව ප්‍රයෝජනට අරගෙන අපේ රටේ මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මුළු සිස්ටම් එකම චේන්ජ් කරලා අලුත් වැඩපිළිවෙලක් හදන්න අවශ්‍යයි. අන්න ඒ සඳහා එකතු වෙන්න කිරිවෙලා මම ඉතාම ආදරෙන් අපේ විපක්ෂයේ ආණ්ඩු පක්ෂ සියලු දාගෙම ඉතාම ආදරෙන් ඉල්ලා හිටනවා. ඒ වගේ මූලාසනයේ මන්ත්‍රීතුමිය මේ පහුගිය දවස්වල චැනල් 4 එක ගැන කතා කරා. අද උදේ විපක්ෂ නායකතුමා කිරියල් අපේ මන්ත්‍රීතුමා ඇතුළු ගණනාවක් හකීම් මේ චැනල් 4 එක ගැන කතා කරලා අපේ රාජ්‍ය බුද්ධ්‍යංශය, ඒ වගේම අපේ අනිකුත් මේ රාජ්‍ය නිලධාරීන්ව මානසික වට්ටන ප්‍රකාශ මෙතන අපි කෙරුව දැක්කා. අපි විශේෂයෙන් මතක් කරන්න කැමති සජිත් ප්‍රේමස මහත්තයා කිව්වා අපේ ආණ්ඩුවෙන් පාස්කු බහර ගැන කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කරපු ජනාධිපති කොමිසමම කාජිනල් උතුමාන්ගෙන් ඇහුව වෙනස් කරන්න ඕනද කිව්වලා. එතුමා නැහැ කිව්වා. ඒ නිසා ඒ කමිටු, ඒ කොමිසමම පරීක්ෂණ කරලා ඒ පරීක්ෂණ වාර්තාව මේ පාර්ලිමේන්තුවට ගෙනාවා.
ඉතිහාසයේ කවදාවත්
ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ආවේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමායි කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. අපි ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා රජයක් හැටියට. දැන් මේ මොකද්ද මේ චැනල් 4 නාලිකාව චිත්‍රපටියක් ප්‍රදර්ශන කරලා කරන්නේ? මොකද්ද මේ චැනල් 4 කියන්නේ? චැනල් 4 කියන්නේ දෙමළ ඩයස්පෝරාවේ මුදල් වලින් පෝෂණය වන මාධ්‍ය ආයතනයක්. එදා 2011 වර්ෂයේ යුද්ධය දිනුවාට පස්සේ ප්‍රදර්ශන කළ චිත්‍රපටියක් හදලා ඒක අපේ රටේ උගත් බුද්ධිමත් කපිටුවක් ගිහිල්ලා 2013 ජිනීවා මානවිකම් කවුන්සලයේදී පරාජයපත් කරා. අද මොකද 2023 ආයි මේ චිත්‍රපටිය රඟදක්වන්නේ? මේ වෙන මොකුත් නෙමෙයි තියෙන්නේ ගරු මූලාසනාට මන්ත්‍රීතුමියනි, අවුරුදු 30ක් මේ රටේ තිබුණු බීසන යුද්ධය, ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය බොද වෙලා ගියපු නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා තුළ අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සියලු දෙනාත් එක්ක තියෙන වෛරය, ඒ වෛරය පිළිමහන්න තමයි මේ කටයුතු කරන්නේ. ඒ වෛරය තමයි අපි දැක්කේ ගෝල් ෆේස් එකෙත්, ඒ වෛරය තමයි 2015 සිරිසේන මහත්තයව දාලිවරලා පරාජය කරලා මහින්ද මහත්තයව කුමන්ත්‍රණයක් කෙරුවේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එදා සලේ අපේ බුද්ධාංශ ප්‍රධානී සුරේෂ් සලේව අයින් කරලා මැලේසියාවට යවනවා. හැබැයි එතුමා හිටියනම් ඒ තනතුරේ සමහර විට මේ පාස්කු ප්‍රහාරය සිදු නොවෙන්න ඉඩ තිබුණා. ඉතාම දක්ෂ රාජ්‍ය බුද්ධි නිලධාරියෙක් එතුමා. දැන් මේ විපක්ෂය ඇවිල්ලා සුරේ සලේ වයින් කරන්න කියනවා. ඇයි මෙහෙම කුහකකම් කරන්නේ? මේ රටේ ජාතික ආරක්ෂාව වටන්න පක්ෂ පාටවල බෙදලා වැඩ කරන්න එපා කියලා අපි සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් ඉල්ලනවා.
ඊළඟට කිව්වා
මට විනාඩිය දෙන්න මූලාශ්‍ර මන්ත්‍රීතුමනි. ඊළඟට කිව්වා අපි දැක්ක පාර්ලිමේන්තුවේ කලින් දවස්වල කියනවා සොනික් සොනික් ගැන. කවුද මේ සොනික් සොනික් ගැන? අදත් කිව්වා හකීම් සොනික් සොනික් කියලා. මේක මූලාශ්‍ර මන්ත්‍රීතුමිය ඇමරිකන් බුද්ධාංශයෙන් ලැබුණු තොරතුරක් අනුව ලංකාවේ රාජ්‍ය බුද්ධිය අංශය පරීක්ෂණය කරනවා. මාතලේ පූර්ණ ලැබුත් පුද්ගලයේ පිළිබඳව ඒ පරීක්ෂණ ඔස්සේ පරීක්ෂණ කරලා අවසානට අල්ලගන්න මාතලේ පොඩි සහරන්ව. ඒ පොඩි සහරන්ගෙන් තමයි අනාවරණය වෙන්නේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව සහරන් ගේ
දිවුරුම
එළියට එන්නේ. ඒ පරීක්ෂණ කරලා ඒ එදා අල්ලගන්නවා පොඩි සහරන්ව. අල්ලගෙන උසාවියට බාර දෙනවා. ඒ දුරකථන අංකවල තියෙනවා රාජ්‍ය සේවකයෙක්ගේ අංකයක්. ඒක කෝඩ් එකක්, අන්වර්ථ නාමයක්. එතුමා උසාවියට බාර දෙද්දී මේ
සියල්ලම
උසාවියට බාර දෙනවා බී වාර්තාවකින්. ඒ දුරකථන අංකේ වාර්තා සියලු පරිගණක උපාංගවල වාර්තා අපි මේ සභාවට ඉදිරිපත් කරනවා, සභාගත කරනවා. එදා උසාවියට ඉදිරිපත් කරපු බී වාර්තාවේ සඳහන් වෙලා තියෙන ඒවා. ඒ නිසා බොරු මඩ ගහන්න එපා. එදත් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ යුද්ධය අවසන් කරපු නිසා කුමන්ත්‍රණය කෙරුවා. අද අපි ඔබ හැමෝම ඉන්නේ මේ රටේ නිදහසේ හුස්ම ආරන් ජීවත් වෙන්නේ අපි මහින්ද රාජපක්ෂ මහත්තයා දුන්නු නායකත්වයට. එතුමා බුද්ධාංශය පිළිබඳව
විශ්වාසයෙන්
බුද්ධාංශය ආරක්ෂා කෙරුවා. රාජ්‍ය බුද්ධාංශය ආරක්ෂා කරපු නැති නිසා, රාජ්‍ය බුද්ධාංශයට විරුද්ධව වැඩ කරපු නිසා, ඒ විශ්වාසය නැතුඹු නිසා තමයි එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා රංජන් විජයරත්න ඝාතනය වුණේ. හොයා ගන්න වැරුණ රාජ්‍ය බුද්ධාංශයට.
ඒ
නිසා අදත් අපේ රට මේ කුමන්ත්‍රණ රාහුල් අපේ රටේ ආරක්ෂාව වටන්න දෙන්න බෑ. ජාතික ආරක්ෂාව ආරක්ෂා කරන්න ඕනේ. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ඉල්ලා හිටිනවා මේ රටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කරන්න සැලේවැනි සුරේෂ් සැලේවැනි දක්ෂ බුද්ධි නිලධාරීන්ව ආරක්ෂා කර යුතුයි කියන පණිවිඩය එතුමාට ලබලා දීලා මේ චැනල් 4 නාලිකාවේ චිත්‍රපටයේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම පිළිබඳව පරීක්ෂණ කරලා වාර්තාව මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න
කියලා අපි
ඉල්ලා හිටනවා.
ගරු KP කුමාරසිරි මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාඩුවර මන්ත්‍රීතුමියනි, දින 3ක් පුරාවට ඉතාමත් වැදගත් යෝජනාවක්, විශේෂයෙන්ම සෞඛ්‍ය ශේෂය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමයි මේ දින 3 පුරාවටම කතා කරේ. අපිට ලැජ්ජා හිතෙනවා සමහර වෙලාවට ගරු මූලාසනාරුට මන්ත්‍රීතුමියනි, මේ රටේ මෙච්චර මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න තියාගෙන කොහොමද මෙහෙම කතා කරන්න කියලා. අපි දන්නවා මේ දවස් 3ම පක්ෂ විපක්ෂ සියලු දෙනා කතා කරනවා. ආණ්ඩු පක්ෂය හදනවා සෞඛ්‍ය අමාත්‍යවරයාව සුද්ධ කරන්න, හොඳයි කියන්න, සෞඛ්‍ය ශේෂය හොඳයි කියන්න සමහර අය හදනවා. සමහර අය ආණ්ඩු පක්ෂය හදනවා වැරදි කියලා ඡන්ද දීලා ඔහුව බේරන්න. ඉතින් මට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. දැන් පහුගිය කාලේ පුරාවටම මාධ්‍ය තුලින් සිද්ධ වුණේ කරු මුලාසනාරුට මන්ත්‍රීතුමියනි, සෞඛ්‍ය ශේෂය තිබිච්ච දැවන්ත දූෂිත දූෂණ පිළිබඳව, දැවන්ත වංචා පිළිබඳව මාතෘකාවක් හැටියට කතා කරේ. එහෙම ඊළඟට බාල ඖෂධ ගෙන්වීම පිළිබඳව දැන් අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම කතා කරේ හදිසි මිලදී ගැනීම. හදිසි මිලදී ගැනීම පහුගිය කාලේ පුරාවටම තිබුණේ ටෙන්ඩර් ප්‍රතිපාටි පිළිබඳව. මේ මිලදී ගන්න ඖෂධ පිළිබඳව ටෙන්ඩර් ප්‍රතිපාටි පිළිබඳව. එතකොට දැන් මේ ගෙනල්ලා තියෙන විශ්වාස භංග යෝජනාව කාටවත් පිස්සුවට ගෙන අපි එකක් නෙමෙයිනේ. මේ රටේ මහජනතාව කතා කරන දැවෙන ප්‍රශ්නය පිළිබඳවයි මේකනක් තියෙන්නේ. දැන් දැන් සමහරු කියන්න හදනවා සෞඛ්‍ය අමාත්‍යරු මෙච්චර හිටියා කියලා. හැබැයි ඒ සෞඛ්‍ය අමාත්‍යරු හිටපු ඉතිහාසයේ මෙහෙම කියලා නැහැනේ. දැන් මාගාව තියෙනවා මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ගිනාපු විශ්වාස භංග යෝජනා කොච්චරද කියලා. හැබැයි ඒ ඉතිහාසයේ සෞඛ්‍ය අමාත්‍යරුට කවදාවත් විශ්වාස භංග යෝජනාවක් කියලා නැහැ. හැබැයි මේ විශ්වාස භංග යෝජනාව කියලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මේ නිලධාරීන්ගේ තියෙන යම් යම් වැරදි කාරණා සම්බන්ධ. මේකෙන් කාටවත් ගැලවෙන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යතුමාට කියන්න බෑ මම මේකටවත් කියන්න ඕනේ නැහැ කියලා. එහෙම නැත්නම් නිලධාරීන්ට කියන්න බෑ අපිට මේකටවත් කියන්න බෑ කියලා. දැන් ගරු මුලාසනාරුර මන්ත්‍රීතුමියනි මේ පහුගිය සති අන්ත පත්තරවල තිබු සති අන්ත පත්තරවල සහ පහුගිය සතියේ පත්තරවල මොනවද තිබුණේ? දැන් ඔබතුමිය බලන්න මේ 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 ඇවිල මාධ්‍ය තියෙන දේවල්. මේ ඇවිල මේ රටේ ජනතාව කතා කරන ප්‍රශ්න. ප්‍රමිතියෙන් තොර අස්පින් කාණ්ඩ දෙකක් තහනම්. ප්‍රමිතියෙන් තොර අස්පින් කාණ්ඩ දෙකක් තහනම්. මේ කෝටි ගණන් දීලා ගෙනපු බෙහෙත්. ඇයි මේ? ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරීක්ෂණයේදී මේ ඖෂධවල අඩංගු අස්පින් නැවති අම්ලේ නැති නිසා අස්පින් කාණ්ඩ දෙකක් විනාශ කරනවා. හැබැයි මේ රටේ ජනතාවගේ මුදල්. දැන් ඊළඟ කාරණා මොකද්ද? බෙහෙත් නිසා ලෙඩ්ඩු මැරෙන රටේ තත්ත්වයෙන් බාල බෙහෙත් සල්ල උපකරණ 64ක් තහනම්. දැන් මේ අපි ගිනාපුවා නෙමෙයිනේ. මේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්න අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙනෙන බෙහෙත් ඖෂධ අපි ගෙනාපුවා නෙමෙයි. ඊළඟට පහුගිය කාලේ පුරාවටම බාල බෙහෙත් 584ක් ප්‍රමිතියෙන් තොර බෙහෙත් ඖෂධ 584ක් මේ අපි ගෙනාපුවා නෙමෙයිනේ. ඒ නිසා මූලාසනාරුවර මන්ත්‍රීතුමියනි මේක ආණ්ඩු ආරක්ෂා කරන්න මේ ගෙනාපු විශ්වාස භංග යෝජනාවට පක්ෂෝ ඡන්ද දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි අපි කියනවා මේ රටේ අහිංසක ජනතාව මේ රටේ මිලියන 22ක් ජනතාව බලාගෙන ඉන්නවද මේ විශ්වාස භංග යෝජනාව කවුද ඡන්ද දෙන්නේ කියලා. මේ හැම කෙනෙක්ම මා ඇතුළු මේ හැම කෙනෙක්ම ජනතා පරමාධිපත්‍යයෙන් ගරු මුලාසනාරුවර මන්ත්‍රීතුමියනි ජනතා පරමාධිපත්‍යයෙන් පාර්ලිමේන්තුවට අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ නිසා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ජනතා පරමාධිපත්‍යයෙන් ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරට වගකීමක් තියෙනවා මේ ගෙනාපු විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද දෙන්න වගකීමක් තියෙනවා. ඒ නිසා ඔවුන්ට බෑ ඊළඟ මේ රටේ ජනතාව ළඟට යන්න. ගරු මුලාසනාරු මන්ත්‍රීතුමියනි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මේ 19 පරාජයට පත්වන විශ්වාස භංග 20 පරාජයට පත්වන විශ්වාස භංග යෝජනාව වෙන්න පුළුවන්. මීට පෙර 19ක් පරාජයට පත් වෙලා තියෙනවා. හැබැයි මේක නපු විශ්වාස භංග යෝජනාව 20 පරාජයට පත් වෙන යෝජනාව වෙන්න පුළුවන්. ඒ ආණ්ඩුව ආරක්ෂා කරන්න ඡන්ද දුන්නොත්. හැබැයි මේ රටේ ජනතාවගෙන් පරාජයට පත් වෙන විශ්වාස භංග යෝජනාවක් නෙමෙයි මේ යෝජනාව. ඇයි මම මෙහෙම කියන්නේ? ඇයි මම මෙහෙම කියන්නේ? මම දැක්ක ඊයේ ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු වැරදි සංඛ්‍යාලයකට පෙන්නවා. කොච්චර මේ වෛද්‍යවරු හිඟයක් නැහැ කිව්වා, විශේෂ වෛද්‍යවරු රට ගිහිල්ලා නැහැ කිව්වා. හැබැයි ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි මම අවසන් කරන්න මේ කාරණාව කියලා. මේ වෙනකොට ආයතන සංග්‍රහයේ දක්වා ඇති පරිදි සාමාන්‍ය ක්‍රමවේද යටතේ වැටුප් රහිත විශේෂ නිවාඩු ලබාගෙන විශේෂඥ වෛද්‍යවරු 164 දෙනෙක් පිටරට ගිහිල්ලා තියෙනවා. ඊළඟට රාජ්‍ය චක්‍රලේඛන යටතේ වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගෙන 57 දෙනෙක් ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි විදේශගත වෙලා තියෙනවා. ඊළඟට සාමාන්‍ය වෛද්‍යවරුත් එහෙමයි. මේ විශේෂඥ වෛද්‍යවරු 293 දෙනෙක් මේ වෙනකොට විදේශගත වෙලා තියෙනවා. ඒ නිසා මේ බොරු සංඛ්‍යාලයකට පෙන්න මේ රටේ මහජනතාව මුලාවට පත් කරන එක වැරදි. ඒ නිසා මම විශේෂයෙන්ම අවසන් කරනවා ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි. මේ ඊයේත් අපි දැක්ක අපිට කතා කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඊයේත් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සීරිමාංශ උරාගෙන බොන පනතක් සම්මත කරගත්තා. හැබැයි අදත් හදන්නේ මේ අහිංසක ජනතාවගේ මේ රටේ සෞඛ්‍ය කියන්නේ ප්‍රධාන කාර්යයක්. සෞඛ්‍ය අධ්‍යාපනයේ ආරක්ෂාව තමයි මේ රටේ ප්‍රධාන කාර්යයන් තුන. හැබැයි ඒ අතරේ මේ සෞඛ්‍ය ශේෂය විනාශ වෙලා තියෙනවා. ඒ නිසා මේ විනාශයට ගරු ඇමතුමත් ඒ වගේම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් වග කියන්න ඕනේ කියන කාරණාව මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable Gajendra Kumar Ponnambalam, you have 14 minutes.
I thank you, Honorable Presiding Member. Madam, our party at the very outset, in fact, signed this no confidence motion against the Honorable Minister of Health. Once again, our position was that it is not against him personally, but certainly it is a situation that, as far as we are concerned in the Northeast, the health sector is seriously wanting. We have been repeatedly, since we got elected for the last 2.5 years, bringing up numerous issues at various times, and unfortunately none have been attended to, except for just one matter, which is the CT scans were not serviced because there was some disagreement with regards to the amount of money that was being charged by the servicing company. Except for that matter, everything else has still not been addressed. A letter has been written by Dr. T. Satyamurthy, who is the Provincial Director for Health Services in the Northern Province, written to the Honorable Minister, copied to the Chief Secretary, Northern Province, Additional Secretary, Development, Ministry of Health, Colombo, and Secretary, Ministry of Health, in August this year. And that letter, Honorable Presiding Member, gives a list of immediate things that need to be adhered to. Primary healthcare system strengthening project is being implemented from 2019 onwards. However, 30 hospitals without a single cadre for nursing officers. Madam, like that, with regards to there is an urgent need for approval of cadre for the hospitals under the DRIVE project, which is funded by the Netherlands. With the current staff members, the health director has made it very clear that it is very difficult to make those units functional. In the Northern Province, there is 1,906 vacancies existing from 30th April to 2023. That situation has not improved. With regards to the human resources development, on the matters for consultants, there are 89 vacancies out of a cadre of 161. Like that, ma'am, appointment of intern medical officers, appointment of nursing officers, appointment of PSM category staff, all of these shortcomings have been listed and written in detail to the Honorable Minister. Dispensers issues, appointment of public health staff, PHI, appointment of public health staff, PHM, transfer of Tamil-speaking midwives from the central province to the northern province. It's been 5 years since they have been appointed to the central province. They have been asking for transfers back to the northern province, and yet they have not been implemented. Appointment of minor staff, like that, detailed matters have been raised, and so far, I checked even today, there has been absolutely no progress in this regard. These are not new issues. These are matters that have been raised constantly for the past several months, if not years, and they still remain unanswered. And it is for these reasons, Honorable Presiding Member, our party has decided that we will vote in favor of the no confidence motion. Our view is that, as far as the Northeast is concerned, it is an area that is affected by war. Already the health sector was lagging, and the Honourable Minister knows the needs in the Northeast, especially because of war victims. The situation is quite grave. It's only not in the northern province, even adjoining provinces outside the Northeast also have patients that come to the north. Sorry, I appreciate your concerns. Only thing we are short of, as of now, we need to take the 2017 CADA provisions, because every 3 years you are supposed to do a review, but we have only done up to 2017. We are short of 13,800, almost 14,000 human resource members. Right. So what we have done is we have made a request to the management services and to the president, and soon after the budget, he said he'll at least approve 50% of it, which will be manageable at that point. As of now, I will not be able to give you any. I've been trying, but fact is that we are unable to take it because there's a blanket cover.
Thank you, Honourable Minister. Thank you.
I hope you do that, Honourable Minister, because I can remember about 6 months ago, I again gave you a written document which had been matters that had been written to you as soon as you were appointed Minister of Health, and you gave me the same assurance, but it hasn't been done. But please look into it, because already the sector has been very, very badly affected. Now, Honourable Presiding Member, next on the next sessions of Parliament on the third week, there will be a adjournment debate on the Easter Sunday bombings. Unfortunately, I and my colleague, Honourable Mr. Gajendran, will not be able to take part in it. I wish to state a few, raise a few matters and put on record with regards to those events, particularly with regards to the exposures that came out of the Channel 4 documentary. Now, Honourable Presiding Member, the matters raised in that documentary are some things that, as far as the people of the Northeast, particularly the Tamil people, are concerned, are quite familiar with. I mean, we have been raising issues with regards to how the counterinsurgency measures that the government has been putting in operation right through the war. I remember when I was a member of parliament from 2001 till 2010, we constantly raised these issues at that time. When the war was taking place, in the way in which the military establishment and the state was acting in the Northeast. However, the polarized situation was such that nobody was willing to listen to what we were saying. And you, Honourable Presiding Member, someone who is an academic, who we'll hope can take a rather dispassionate consideration of these matters, will know that when it comes to counterinsurgency, and particularly when it comes to war, the truth is the first casualty. And hardly anything that is told in public is in fact true. So it is under those circumstances that these Channel 4 exposure with regards to the Easter bombings, Easter Sunday bombings, have actually have to be seen in context. Now, out of that exposure, one of two things can be concluded. The worst case scenario is that the government itself was directly involved in the planning of those bombings in order for whatever beneficial consequences that they could arise electorally or otherwise. The best case scenario for the then government is that they knew that these bombings were going to take place. They knew full well that there was already a process by certain extremist elements to carry out certain things. And what they did is that through their contacts within the military intelligence apparatus, they in some way managed to influence them at best with regards to how they should act. And when they could have prevented it, when they could have taken steps to prevent it, they chose not to. They fully well knowing that there will be severe casualties, decided not to prevent it, and also going further, they actually manipulated the situation so that it happens in a particular way. That is the best case possible explanation that can be given, and the worst is that they were directly behind the bombings themselves. Now, Honorable Presiding Member, this is not the first time. This is not the first time that evidence of this sort of behavior by the defense establishment has been exposed. There is a WikiLeaks dispatch by the defense, Chargé d'Affaires of the U.S. Embassy, Mr. James Moore, to the Secretary of State of the United States, dated on the 5th of May 2009, where he says that the president at that time was President Mahinda Rajapaksa, then claimed, I'm quoting, the president then claimed that government forces would not shell civilian areas, confiding that the army has deep penetration units, Tamil-speaking agents operating in LTT-controlled areas within the safe zone, who are attempting to organize people to breach the LTT earth bunds and allow civilians to escape. Now, what I'm saying here, Honorable Presiding Member, is that such was the way in which the military was able to infiltrate, such was the way in which they operated at the time, that they were part and parcel of identifying themselves and mingling with the LTT. That is what they have admitted to the United States Embassy. Then President Ranil Wickremesinghe, on the 6th of October 2020, when he gave evidence before the Presidential Commission on the Easter bombings, and it was reported in the papers on the 7th of October 2020, he has admitted that the intelligence wing of the military intelligence has always wanted to divide the Tamil-speaking people into Tamils and Muslims, and for the Muslims to claim a separate identity, and for that purpose they worked extremely hard to create rifts between the Tamils and the Muslims by doing various activities that ultimately led to people like the former Honorable Minister Ashraf, who was a strong advocate of the Tamil-speaking people's identity and was a member of the ITAK, the Federal Party, to eventually choose to espouse a separate identity completely. So what this shows, Honorable Presiding Member...
Honorable Member, you have two more minutes.
Yes. What this shows, Honorable Presiding Member, is that the nature of the war, the nature in which the military operates, is so secretive and so very subversive that the truth is almost impossible to obtain from within. From within. Now, in the case of the Easter bombings, Honorable Presiding Member, it is a particular party that has been accused. But when it is an ethnic conflict, when it is an ethnic conflict that polarizes, and when the ethnic dimensions of this country are such that it will always be the Sinhalese majority that governs, then the whole state apparatus will be ethnically biased. And for the truth to come out, you need an international investigation. If for the Easter bombings, I'm asking members if they have a conscience, if you want to know the truth, if you want to know why the Tamil feel so victimized and are so polarized, then ask yourselves, if you don't arrive at the truth, can you convince the Tamils that there is a future for them as well? And the only way you can do that is through an international investigation. I can't understand, Honorable Presiding Member, why you should run away from it. The Honorable Sarat Fonseca, yesterday, I'm told, through the papers, had in fact said that he wants an international investigation. He wants an international investigation for the Easter bombings. That I welcome. But that same international investigation must happen with regards to the war. Our party members opposite and members on this side, they accuse our party of being pro-LTT. The LTT is accused of crimes. If we are
pro-LTT, and if we are saying have an international investigation, we are not running away from LTT being investigated. If we are not frightened, why are you? Why are you? Unless you have all of this to hide.
Please wind up.
Unless you have all of this to hide. And I appeal to you, this country has hit rock bottom. At least start afresh. Start afresh so that the truth comes out, so that everybody knows what happened, and that we make sure that we don't repeat that for the future. That's the only way, Honorable Presiding Member, that we can find genuine, lasting solutions for the problems this country faces. Thank you.
Thank you very much. Garu Indika Anuruddha Amatyathuma, obata vinadi 13 ka kaalayak thiyenu.
Bohomathma stuti mulasane garu mantri tumiyeni. Visheshayenma ada dawase සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ගේන විශ්වාස භංගයේ සාකච්ඡාවට ගන්න මොහොතේ අපි පැහැදිලිවම දකින්න ඕනා කාරණාවක් තමයි අපි පාර්ලිමේන්තුව තුල විශ්වාස භංග ගණනාවක් ගිය රජයේ අපි දැක්කා. ඒ විශ්වාස භංග පාර්ලිමේන්තුවට ගෙනල්ලා මම හිතන්නේ විවාද කරන්න වෙලාවක් තිබුණේ නැහැ. විශ්වාස භංග හකුලා ගත්තා. එහෙම නැත්නම් අමාත්‍යවරයා ඉවත් වුණා. ඒ විශ්වාස භංගයේ පාර්ලිමේන්තුවට ගෙනාපුවාම ඒ බොහෝ අමාත්‍යවරු ඒ අමාත්‍ය ධූරවලින් අයින් වුණා. හැබැයි වර්තමානයේ අපි කිව්වා විශ්වාසයේ පළුද්දක් තියෙනවා නම් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයේ දෝෂයක් තියෙනවා නම් කඩිනමින් විශ්වාස භංගෙ ගේන්න අපිට ප්‍රශ්නයක් නැහැ. අපි සූදානම් අපි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කටයුතු කරපු ආකාරය මේ මිලදී ගැනීම කරපු ආකාරය ඕන විවාදයක වාජනය කරලා කතා කරලා සාකච්ඡා කරලා අනාවරණය කරන්න. ඉතින් ඒ කටයුත්ත මං හිතන්නේ බොහොම අමාරුවෙන් කාලයක් අරගෙන මේ පාර්ලිමේන්තු වාරයට ඉදිරිපත් කරලා තියෙනවා. අපි සාර්ථකව මං දැක්ක කරුණු ඉදිරිපත් කරනවා අපේ අමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සහ මන්ත්‍රීතුමන්ලා ආණ්ඩු පක්ෂයේ. ඒ වගේම විවේචන ගොඩක් විපක්ෂයේ මේක ගෙනාපු පාර්ශ්වයෙන් ආණ්ඩුවටත් අමාත්‍යවරයාටත් එල්ල වුණා. අපි ඒවා බැහැර කරන්නෙම නැහැ. මොකද අපි දන්නවා කොවිඩ් සිද්ධියෙන් පස්සේ මේ ලෝක ආර්ථිකයත් ඒ වගේම මේ මිලදී ගැනීම වලට ලංකාවට විශේෂයෙන් විදේශ විනිමය තුල තිබිච්ච ගැටලුකාරී තත්වයන් උඩ මේ ප්‍රසම්පාදන කටයුතු වලට එහෙමත් නැත්නම් මේ මිලදී ගැනීම වලට මේ ලේකන සකස් කිරීමට තිබිච්ච බාධා තුල අපි සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට ප්‍රමුඛතාවය ලබා දීලා අපි කොහොමද කටයුතු කරේ කියලා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් නෙමෙයි සමහර අමාත්‍යාංශවල අදටත් විසඳ ගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒක අමාත්‍යවරයාගේ වැරද්දක්වත් අමාත්‍යාංශයේ වැරද්දක්වත් ආණ්ඩුවේ වැරද්දක්වත් ජනාධිපතිවරයාගේ වැරද්දක්වත් නෙමෙයි. අපි පහුගිය කාල වකවානුව තුල පත් වෙච්ච තත්ත්වයන් මේ රට අපි දන්නවා විශාල ආර්ථික කඩාවැටීමකට පත් වුණා. ඒ පත් වෙන්නත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ කෙලින් තියාගෙන ජන ජීවිතයේ එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න ජාතියක් කොවිඩ් කාලය තුල මේ කලාපේ අනිත් රටවල් වල බුරුතු පිටින් මිනිස්සු මේ යද්දී ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දීලා කටයුතු කිරීමත් සමහර වෙලාවට එක හේතුවක්. මං හිතන්නේ ඒක රටක් විදියට ජනාධිපතිවරයා විදියට ගත යුතු ක්‍රියාමාර්ගයක්. එවකට හිටපු ජනාධිපතිවරයාත් වර්තමාන ජනාධිපතිවරයාත් එවකට හිටපු සෞඛ්‍ය ඇමතිවරයාත් වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයාත් ඒ කටයුතු හරියාකාර කළා. ඒ නිසා අපිට මේ විශ්වාස භංගයේදී රජයක් විදිහට අපි මේ අමාත්‍යවරයාට විශ්වාසය පළ කරලා අපි මේ විශ්වාස භංගය පරාජයට පත් කරන්න මං හිතන්නේ අපිට ශක්තිය තියෙනවා කියන එක මේ විවාදයට එක් වෙමින් අපි විපක්ෂයට පෙන්නුම් කරන්න ඕන. මේක දෙගිඩියාවෙන් දැම්මේ මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යවරයාටවත් සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් නෙමෙයි මේක ආණ්ඩුවට එල්ල කරන්න පුළුවන් කියලා හිතලා අර බොරදියේ මාළු බාන න්‍යායෙන් තමයි මේ විශ්වාස භංගේ කරලියට ආවේ. ඉතින් ඒ නිසා අපි බලන් ඉන්නවා මේකට කවුද ඒ විශ්වාස භංගයට සහයෝගය දෙන්නේ සහ මේකට කවුද ඒ කටයුතු කරන්නේ කියලා. ඉතින් ඒ නිසා මං අද දවසේ ඊයේ දවසේ පෙරේද දවසේ කරුණු ගණනාවක් මේ සම්බන්ධයෙන් අනාවරණය වෙච්ච නිසා මං ඒ ගැන මෙයින් එහාට වැඩිය කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. මම මාතෘකාවෙන් පොඩි ප්‍රමාණයක් ඉවතට යන්න ඉල්ලා හිටිනවා. මොකද මම කතෝලිකයෙක් වශයෙන් මේ ඊයේ පෙරේදා මේ චැනල් 4 නාලිකාවෙන් එළියට ආපු මේ කැලෑ පත්තරෙන් එළියට ආපු සිද්ධිය නැවතත් කරලියට ඇවිල්ලා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මේ කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා මේ මහා දැවැන්ත මිනිස් ඝාතනයක් සිද්ධ කරයි කියලා නැවතත් මේ කතෝලික ප්‍රජාවට ගෙනියන්න දක්වන උනන්දුව විපක්ෂය විශේෂයෙන් මේ කණ්ඩායම ගෙනින උනන්දුව ගැන අවස්ථාවක් අරගෙන මම එහෙම කතා කරන්නේ මට අද ඇහුණා මේ විවාදයේ මේ වෙනුවෙන් අපි තව විවාදයක් ගම්මු කියලා මම හිතන්නේ වේදනාව දැනෙන්නෙම නැති උදවිය මේක අර අර හරෝ හරෝ පාවිච්චි කරනවා හොද හොද මඩේ දානවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි මොකද මේකෙන් බැටකාපු උදවිය ඉන්නේ කටාන මැතිවරණ කොට්ටාසේ මේකෙන් බැටකාපු උදවිය කතෝලික ජනතාව ඒ ජනතාව මේ වාද විවාද වලින් සහනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකෙන් ඒ ජනතාවට ලැබෙන්නේ වේදනාවක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක්කල් අනාවරණය වෙච්ච කරුණු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රමාණය පාවිච්චි කරලා දැන් අපිට මීට මාස දෙක තුනකට උඩදී අපි නිතරම අහපු දෙයක් තමයි මේ කොමිෂන් සභා වාර්තාව 100ට 100 බාර දෙන්න. දැන් මේ වෙද්දි කතෝලික සභාවට කොමිෂන් සභා වාර්තාව එක පිටුවක් නැර බාර දීලා තියෙනවා. ඒ නිසා දැන් සභාව මේ වෙද්දි ඒක පරිශීලනය කරමින් පවතිනවා. පරීක්ෂා කරමින් පවතිනවා. ඒක නීතිඥයෙකින් ඒ වගේම විද්වත් කමිටුවකින් එහෙමත් නැත්නම් ඒ ඉන්න විශේෂඥ දැනුම තියන අයගෙන් පරීක්ෂා කරනවා. ඒ ජනතාවට සාධාරණේ කතා කරන්න. එහෙම හැකියාවක් කතෝලික සභාව තුල තියෙනවා. එහෙම සම්බන්ධතාවයක් තියෙනවා. ඒගොල්ලන්ට අනාවරණය කරලා ඒ විපතටපත් වෙච්ච ජනතාවට උත්තර දෙන්න ඕන. හැබැයි මේක ඇස්සේ මොකක්ද මේ ගෙනියන්නේ? මේක ඇස්සේ ගෙනියන්නේ පටු දේශපාලන උවමනාව. මේක ඇස්සේ ගෙනියන්නේ රටේ ජාතික ආරක්ෂාවත් තවත් ඉදිරි දිනකදී මෙවැනි විපත්තියක් එන්න එකට මාර්ගය නිර්මාණය කරන්න. අපි දකින්නේ එහෙමයි. මොකද ප්‍රධාන කරුණු 10ක් ඉලක්ක කරගෙන ප්‍රධාන කරුණු 10ක් කාරණා 10ක් මේ සිද්ධිය වෙන්න ප්‍රථම මේ රටේ සිද්ධ වෙලා 2016 ඉඳලා මේ කණ්ඩායම් කටයුතු කෙරුවේ කාත් එක්කද මේ කණ්ඩායම් පරීක්ෂා කෙරුවේ මොනවද මේ කණ්ඩායම් මේව ගෙනිච්චේ කොහෙටද මේ කණ්ඩායම් ගණදෙනු කෙරුවේ කා එක්කද කියලා විටෙන් විඩේ හැම කටයුත්තකදීම හම්බෙලා ඒකට උත්තරයක් හොයාගන්න බැරුව අන්තිම මොහොතේ තමයි මේ 2019 අප්‍රියල් එහෙමත් නැත්නම් පාස්කු ඉරිදා එහෙමත් නැත්නම් මේ බෝම්බ ප්‍රහාරයට මේ ජනතාව ලක්ුණේ ඉතින් දැන් මේක තව විවාද කරන්න දෙයක් නැහැ. මේක ජනතාව දන්නවා. ජනතාව 225ටම බණින්නේ ඒකයි. මේ 225ටම දැනුවත් කරලා තිබුණා කියන එකෙන් අපිට බැහැර වෙන්න බෑ. මෙතන ඉන්න කිසියම් හෝ එදා පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් මට නැකිట్లా කියන්න අනේ අපිට නම් කියලා තිබුණේ නැහැ කියලා. නෑ 225ම ආරක්ෂක නිලධාරීන්ට පණිවිඩය එවලා තිබුණා. එදා ආරක්ෂක කමිටුවේ ගත්තු තීන්දුව තීරණ අනුව ඒ මන්ත්‍රීවරුන්ට මේක දැනුවත් කරන්න එපා කියලා ඒ දැනුවත් කරපු ලිපිය යටම ලියලා සඳහන් කරලා තිබුණා. ඒ ආරක්ෂක කමිටුවල එදා ආරක්ෂක කමිටු තමුන්ගේ වගකීමෙන් බැහැරවයි කටයුතු කරුවේ කියන එක අධිකරණය තුල අනාවරණය වුණා. අධිකරණය ඒ වෙනුවෙන් දඩ නියම කරා. පොලිස්පතිවරයාට ජනාධිපතිවරයාට අධිකරණය දඩ නියම කරා. ඉතින් ඒ නිසා මේ සියලු කාරණා මේ සියලු කාරණා මා අපිට මතකයි විජේදාස රාජපක්ෂ වර්තමානයේ ඉන්න මේ අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයා පැහැදිලිවම කිව්වා ISIS කණ්ඩායම් පිටත් වෙලා තියෙනවා වෙනත් රටවල් වලට ක්‍රියාකාරකම් වල යෙදෙනවා කියලා. මේ ඉදිරිපෙළේ ඉන්න മന്ത്രി අද ඉන්න മന്ത്രിවරු එදා හිටපු ඇමතිවරු ඒ වගේම පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු අද පාර්ලිමේන්තුවේ සමහරු නැහැ මුජබ් රහ්මාන්ලා එදා කිව්වා මේක ජාතිවාදී අවස්සන්න කතා කරන්නේ මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒක පුන පුනා කියද්දි පිළිගත්තේ නැහැ. ඒ පිළිගත්තු නැති එකේ හේතුව උඩ තමයි මේ ප්‍රහාරය උනේ කියලා අද ඇමරිකානු උසාවිය පවා අද චූදිතය නම් කරලා සිරදඬුවම් ලබා දීලා අද නඩු කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේ කටයුතු හැම එකකින්ම මේ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රාජපක්ෂවරු. රාජපක්ෂවරු බලයට ගේන්න තමයි මේ 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 මිනිස් ඝාතනය සිද්ධ කරේ. ඇයි දෙයිහාමුදුරනේ අර උකුණගේකෝ තරංවත් මොලයක් තියෙන මිනිහෙකුට තේරෙන්නේ නැද්ද අර මහා විනාශයක් ජනාධිපති ලේකම් කාර්යාලේ වට කරලා ජනාධිපති මන්දිරේ වට කරලා අර්ලියගහ මන්දිරේ වට කරලා එක මිනිස්සෙකුගේ නියපොත්තකින් තුවාල කරන්න නැතුව ජනාධිපතිවරයා ගියා. එහෙනම් එදා තමයි තිබුණේ තව සංහාරයක් කරලා බලය අල්ලගෙන ඉන්නේ. අපි දැක්කා 60000ක් හැටදහක් ඝාතනය කෙරුවා රණසිංහ ප්‍රේමදාස මහත්තයා තමුන්ගේ බලය අල්ලගෙන ඉන්න ඒ අසූ ගණන් වල වකවානුවේ එතුමා බලය අල්ලගෙන බලය තියාගෙන ඉන්න හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පිටිපස්ස දොරෙන් උඹලා එහෙනම් උඹලගේ පාලනේ තියාගන්නලා කියලා යන්න ගියා. ඒක එතුමාගේ නිවටකමක්ද? එහෙම නැත්නම් එතුමා ජනතාවට තියෙන ආදරේද? ඒක ජනතාව තේරුම් ගනි. හැබැයි මේ අරගල උසිගන්නලා කුලප්පු කරලා මේ සියලු දේවල් කළේ කටයුත්ත කරා. ඒ නිසා අපි කියන්නේ බලය ගන්න අමුතුවෙන් දෙයක් නිර්මාණය කරන්න අවශ්‍යතාවයක් එදා වකවානුවේ දේශපාලනේ තිබුණේ නැහැ. එදා ජනතාව තේරුම් ගත්තා ඒ පැවති ආණ්ඩුවට යන්න බෑ කියලා. ඒ පැවති ආණ්ඩුව කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් එකතු වෙලා ඒ එකතු වෙලා කරපු ආණ්ඩුවේ එක එකාගේ එක එක පැත්තට ඇදීම් නිසා මේ අන්තවාදයේ උඩට ගියා කියන එක මේ නඩු තීන්දුව වලින් පවා ඔප්පු වුණා. ඒ ඔප්පු වෙච්ච නිසා තමයි මං හිතන්නේ ඒ ආණ්ඩුව යන්න බෑ, ඒ ආණ්ඩුවෙන් ජනතාවට සිතක් වෙන්නේ නැහැ කියලා 2017-18 වෙද්දී ජනතාව අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරන පැත්තට නැඹුරුනේ. එහෙම නැතුව මිනි මරලා මේ එහෙමත් නැත්නම් ජනතාව ඝාතනය කරලා බලය ගන්න උවමනාවක් එදා තිබුණේ නැහැ. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා, මම මූලාසනෙන් ඉල්ලනවා, මම කතානායකතුමාගෙන් ඉල්ලනවා, ජනතාවට මේ තෙහෙට්ටුව තවත් දෙන්න එපා. කතෝලික ජනතාවට මේක විවාදයට ගෙනල්ලා ඒ බෝම්බ කෑලි තවත් ඔළුවේ තියෙන මිනිස්සුන්ට හිසරදයක් වෙන්න එපා. ඒ නිසා මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කමිටු ආරම්භ කරන්න පුළුවන්, කතෝලික සභාවට අවශ්‍ය සියලු තොරතුරු ලබා දෙන්න පුළුවන්. දැන් බලන්න මේ චැනල් 4 නාලිකාවේ ගෙනල්ලා එළියට දැම්මේ මොකද්ද? මේ චැනල් 4 නාලිකාවේ කතා කරලා කිව්වේ මොකද්ද? අර දේශපාලන රැකවරණ බලාපොරොත්තුෙන් ඉන්න මිනිස්සෙක් කතා කරේ මොකක්ද? කතා කරලා කිව්වේ මේ සුරේෂ් සලේ කියන පුද්ගලයා හම්බුණා කියලා. ඉතින් අද තාක්ෂණය කොච්චර දියුණුවද, මේ වකවානුව තුර සුරේෂ් සලේ කියන මිනිස්සයාගේ දුරකථන පරීක්ෂා කරන්න බැරිද? ඔය කියපු පුද්ගලයාගේ දුරකථන පරීක්ෂා කරන්න බැරිද?
අවතුමා තව විනාඩි දෙකයි.
හරි. ඔය 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 කියන ඒවා හොයා බලන්න බැරිද? අන්න ඒ තැන්වලට අපි යමු. ඒ නිසා මම විපක්ෂයේ ඉන්න කතෝලික මන්ත්‍රීතුමන්ලටත් ඒ වගේම වගකීමක් රටක් ගැන හිතන අනාගතයක් ගැන ආගම් ભેදකින් තොරව හිතන අයටත් මම ගෞරවයෙන් ඉල්ලනවා අපි එතෙන්ට ගිහිල්ලා මේ පරීක්ෂණ කමිටු හරහා මේක රට අනාවරණය කරමු. මේක 225ටම කතෝලිකයින්ට විතරක් දැනෙන දෙයක් නෙමෙයි. මේක 225ටම අද සුරේෂ් සලේගේ පවුලේ උදවියට අනාරක්ෂිත තත්වයක් නිර්මාණය වෙලා ඇති. හැබැයි අපිට ඒ අනාරක්ෂිත තත්වේ නිර්මාණුනේ දැනට අවුරුදු 3-4කට කලින් ඉඳලා. මේ සිද්ධිය සිද්ධ වුණ දවසේ ඉඳලා අපිට මන්ත්‍රීවරු විදියට ඔබතුමියට පවා මන්ත්‍රීවරු විදියට අනාරක්ෂිත තත්ත්වය. මොකද විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැහැ. එදා ජනතා විමුක්ති පෙරමුණේ හිටියානම් මන්ත්‍රීවරේ එතුමට පවා මේ දැනුවත් කිරීම දැනුම් දීම දීලා තිබුණා. හැබැයි කියලා තිබුණේ තමුන්ගේ ප්‍රභූවරයාට එහෙම නැත්නම් මන්ත්‍රීවරයාට මේක කියන්න එපා, මන්ත්‍රීවරයා පරිස්සම් කරගන්න කියලා. ඒ නිසා ඒ කටයුතු කියලා තිබුණාට යම් කිසි වෙලාවක කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට පල්ලියට යන මිනිහෙක් විදිහට අපිට කියලා තිබුණා නම් අපිට පුළුවන්කම තිබුණා සභාවට දැනුවත් කරන්න මෙන්න මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා, ආරක්ෂාව වැඩි කරන්න කියලා. ඒ නිසා වගකීම් විරහිතව එදා ආණ්ඩුවත්, එදා ආරක්ෂක කමිටුවත්, එදා ආරක්ෂක ජාතික ආරක්ෂාව භාරව හිටපු අයත් කටයුතු කෙරුවා කියන එක සෑම වார்த்தාවකින්ම එළි වෙලා තියෙන නිසා මම නැවත නැවතත් මතක් කරලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේක ජාත්‍යන්තර පරීක්ෂණයක්, ඒ වගේම කාදිනලුන් වහන්සේ ඉල්ලන පරීක්ෂණයක්, ඒ වගේම දෙන්න පුළුවන් සියලුම සහයෝගය ලබා දීලා මේක කඩිනමින් අනාවරණය කරන්න. මේක අනාවරණය වෙද්දී දේශපාලන නායකයෙකුට ඇඟිල්ල දික් කරන්න වෙන්න පුළුවන්, දේශපාලන නායකයා ඒ වැරද්ද කෙරුවා වෙන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අනාවරණය කරන්න වෙච්ච නැති දෙයකට යම් කිසි දෙයක්
අවසන් කරන්න
ඒ පැලැන්තියට ඒ පක්ෂයට ඒ කණ්ඩායමට චෝදනා කිරීම මං හිතන්නේ විශාල වැරද්දක් කියන එකයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා මම වගකීමෙන් කියන මල් ළඟ මේ තියෙන තොරතුරුත් මම මේ වෙලාවේ හෑන්ඩ්සාට් කරනවා, සභාගත කරනවා. මේ තොරතුරු වලත් යම් කිසි දෙයක් ගන්න පුළුවන් නම් මම මොහොතක් ඉන්නවා මූලාසනයේ මන්ත්‍රීතුමියනි. විශාල මන්ත්‍රීවරු ගණනාවක් එක එක්කෙනාගේ නම් කියලා පාර්ලිමේන්තුවේ චෝදනා කළා. මම ගෞරවයෙන් ඉල්ලා ඉන්නවා ඒ මන්ත්‍රීවරුන්ට මේ කමිටු වලට ගිහිල්ලා උත්තර දෙන්න, මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ තොරතුරු ටික ලබා දෙන්න, පාර්ලිමේන්තුව පාවිච්චි කරලා වෙනත් දේවල් පාවිච්චි කරලා තමුන්ගේ දේශපාලනේ ඉහළට ගෙනියන්න මේ කටයුතු කරන්න එපා කියලා. බොහොමත්ම ස්තුතියි.
May I kindly request all speakers to stick to the allocated time because we are really trying to have the vote by 5:30, so please stick to your allocated times.